අපි සීල සූත්‍රය කරන්නේ. සීල සූත්‍රය එක් කලක ආයුස්මත් සැරුත් තෙරණුවෝද, ආයුස්මත් මහාකෝටි තෙරණුවෝද බරණැස සමීපයේ ඉසිපත්තන නම් වූ මිගදායේ වාස කෙරති. එකල්ලි ආයුස්මත් මහාකෝටිත තෙරණු සවස් කල විවේකී නැගී සිටියා වූ ආයුස්මත් සැරුත් තෙරණුවන් වෙත එළඹිය. එළඹ ආයුස්මත් සැරුත් තෙරණුවන් සමග සතුටු වූ සතුට විය යුතු සේ කටයුතු කතාවකට නිමවා එකත්පසකුන් ආයුස්මත් මහාකෝටිත තෙරණු ආයුස්මත් සැරුත් තෙරණුවන්ට මේ කාරණේ සැලකලා. ඇවැත්නි සාරිපුත්තේනි, සිල්වත් මහණෝ විසින් කවර දහම් වූ නොවනින් මෙනෙහි කළ යුත්තාද? මේකේ පාලි භාෂාවෙන් පෙන්වන සීලවත ආයුසෝ බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බා. මේ යෝනිසෝ මනසිකාරය කරන හැටි තමයි යහන්නේ. ඇවැත්නි කෝටි තේනි, සිල්වත් මහණ විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩ වශයෙන්, හුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, පරයාපන වශයෙන්, වෙනසීම් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නොනින් මෙනෙහි කළ යුත්තා. කවර පස්කන්ධකයක් එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන උපාදානස්කන්ධ පහ. ඇවැත්නි කෝටි තියෙන සිල්වත් මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා නොනින් මෙනෙහි කරන්න ඕන. එහෙම නොනින් මෙනෙහි කළාම සෝවාන් ඵලය පසක් කරන්න යන කාරණේ නැත්තම් ඒ කාරණේ ඇත්තේයි කියලා කියනවා. ඇවැත්නි සාරිපුත්තේනි, සෝවාන් මහණ විසින් කවර දහම් වූ නොනින් මෙනෙහි කළ යුත්තාද? ඇවැත්නි කෝටි තේනි, සෝවාන් මහණ විසින් දු මේ පංච උපාදානස්කන්ධය අනිජතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කළාම සගුදාගාමී ඵලය පසක් කරන්න යන කාරණිය නැත්තම් ඒ කාරණිය ඇත්තේ කියලා කියනවා. එවැත්නි සාරිපුත්තේනි, සගුදාගාමී මහණ විසින් කවර දහම් කෙනෙක් නොනින් මෙනෙහි කළ යුත්තාද? එවැත්නි කෝටි තේනි, සගුදාගාමී මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්නේ අනාගාමී ඵලය පසක් කරන්න කාරණේ නැත්තම් ඒ කාරණේ ඇත්තේ කියලා කියනවා. නැවතත් අහනවා, ඇවැත්නි සාරිපුත්තේනි, අනාගාමී මහණ විසින් කවර දහම කෙනෙක් නොනින් මෙනෙහි කළ යුත්තාද? ඇවැත්නි කෝටි තේනි, අනාගාමී මහණ විසිනුදු මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්නේ රහත් ඵලය පසක් කරන්න යන කාරණිය වෙනම් ඒ කාරණිය ඇත්තේ කියලා කියනවා. ඇවැත්නි සාරිපුත්තේනි, රහත් වූ විසින් කවර දහම් කෙනෙක් නොනින් මෙනෙහි කළ යුත්තාද? ඇවැත්නි කෝටි තේනි, රහත් වූ විසිනුදු මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕන. ඇවැත්නි රහත් මහණාට මත්තේ කළ යුත්තක් නැත. කරන ලද නැවත කිරීමක් හෝ නැති. වැළදු මේ දහම් වඩන ලද්දා වූ, බහුල කරන ලද්දා වූ, දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස, සිහිනුවණ පිණිස පවතිනවායි කියලා කියනවා. ඒතර බලන්නේ නම් හැමෝටම තියෙන එකම දේ නේද? සෝවාන් වුණත් නැති වුණත්, සෞදාගාමි වුණත් නැති වුණත්, රහත් වුණත් අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ කියලා බලන්න. ඉතින් ඕගලන්ට පේනවා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කිව්වම 5යි. අනිච්චතෝ, දුක්ඛතෝ කියලා ගත්තාම 11යි. 11 සර 5 55යි. ටිකක් අමාරුයි බලන්න නේ. බලන්න නම් පුළුවන්. ඉතින් සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ ඒක ටිකක් කෙටියෙන් බලන්න පුළුවන් ක්‍රමයක් පෙන්වනවා. රහතන් වහන්සේ මට පැවසුවා, මේ කෝටි තාමඳුරුයි සරියුත් තාමඳුරුයි අතර මේ සංවාදය වෙන්න ඉස්සෙල්ලා ඒ සරියුත් තාමඳුරු සාම්පති මහ බ්‍රහ්මත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි කියලා කිව්වා මේ ධර්මයේ බිහි වුණේ. එතකොට දැන් අපි දන්නා වූ ධර්මයන් තියෙනවා. මේ අනිච්චතෝ දුක්ඛතෝ කියලා ගත්තාම ඒ කාරණා ටික අපිට ඒ දන්නා ධර්ම ළඟ ලකුණු කර ගන්න පුළුවන්. මොකද්ද දන්නා ධර්මයේ? ඕගොල්ලෝ දන්නෝ ජාති ජරා ව්‍යාධි මරණ කියලා එතන 12ක් තියෙනවා. ඒ යම්පිච්ඡන් නලබති තම්බි දුක්ඛේ අයින් කරොත් කාරණා 11යි. ඒ 11ත් එක්ක අපි ඔය අනිච්චතෝ දුක්ඛතෝ කියන එක ලකුණු කර ගන්න පුළුවන්. දැන් අපි බලමු දන්නා ධර්මයේ. ඕගොල්ලෝ ළඟ මේ ඩයග්‍රෑම් එක තියෙනවා. එතකොට මේකේ ලකුණු කරලා තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාස ප්‍රී විප්‍රයෝග අප්‍රියේ සම්පයෝග. එතන කාරණා 11ක් තියෙනවා. යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛේ ලකුණු කරලා නැහැ. මේ දන්නා කාරණා 11ත් එක්ක අපි ලියා ලකුණු කරගන්න පුළුවන් ඔය අනිච්චතෝ දුක්ඛතෝ කියන එක. දැන් බලන්න ඕගොල්ලන්ට බබාවාගේ රූපයක් තිබුණා ජාතිය නේද? එතකොට ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝමය කායෙන් ඉන්නු කාලණෑ වගේ දුකයි කියන එක තියෙනවා. අන්න බබාවාගේ රූපයෙන් වෙන්ුණා ඒක. ඒක නිසා අනිත්‍යයි. එහෙනම් මේ අනිච්චතෝ කියන එක අපි ලකුණු කරලා තිනවා එකට යටින්. ඉතින් ඕක වැටෙන්නේ අනිච්චානු පස්සනාවට. මතකයිනි අපි ඒක ගලහ කියලා නේ. සමාධි භාවනා සූත්‍රයේ සමුදය අස්තංගමයි බලනවා කියන එක තමයි ඒ අනිච්චානුපස්සනාවට වැටෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණයට පෙන්නනවා දුක්ඛතෝ කියලා. ඒක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ ජරාව කියන්නේ දුකක්. එහෙනම් මේ ජරාවට යටින් අපි දුක්ඛතෝ කියලා ලකුණු කරගන්නවා. ඒක දුක්ඛානුපස්සනාවට වැටෙන්නේ. තුන්වෙනි කාරණයට පෙන්නනවා රෝගතෝ කියලා. ඉතින් මේ ශරීරේ හැරි රෝගයක් නේද? මේකට කවන්න ඕනි, පොවන්න ඕනි, නාවන්න ඕනි, නිදි කරවන්න ඕනි, එහාට පෙරලන්න ඕනි, මෙහාට පෙරලන්න ඕනි. එතකොට අපි මේ ව්‍යාධියට යටින් ලකුණු කරගන්නෝ රෝගතෝ කියලා. ඒකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඊළඟට හතරවෙනිට පෙන්නනෝ ගණ්ඩතෝ කියලා. සිංහලෙන් කියනෝ gaduwai කියලා. ඒක තේරෙන්නේ නැහැ නේද? හැබැයි ටියුම් එකක් කියලා කිව්වහම ඒක තේරෙනවා. ටියුම් එකක් හැදිලා මලා කියලා එහෙම කියන්නේ. දැන් එහෙනම් මරණයට යටින් අපි ලකුණු කරගන්නෝ ගණ්ඩතෝ කියලා ටියුමයි කියන එක. ඒක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. දැන් බලන්න ඕගොල්ලන්ගේ කකුලේ තුවාලයක් එහෙම තියෙනවා නම් ඕගොල්ලෝ ඒකට ප්ලාස්ටර් එකක් දාලා හරියට සාතු සප්පායම් කරනවා නේද? මොකද ඕගොල්ලෝ තුවාලෙට ආදරේද? නෑ, තුවාලේ උඩු දිව්වා නම් අපේ මරණය තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඒත් ඔය මක්කේ පලාසය කියන ඒවා ටියුමර්ස් තමයි. පේනවද මේ පලාසයට යටින් තමයි මේක ලකුණු කරලා තියෙන්නේ. පලාසයට යටින් මරණයකට එනි ගණ්ඩතෝ කියලා. ඊළඟට පස්වෙනි කාර්යයට පෙන්නනවා සල්ලතෝ කියලා. ඒකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඒක ඉතින් ඕගලන්ට හොඳ පුරුදු ධර්මයක් නේ නේද? කවලින්කාර ආහාර පාරේ රාග සල්ලේ තියෙනවා. ස්පර්ශ ආහාර පාරේ දේශ සල්ලේ තියෙනවා. මනෝ සංචේතන ආහාර පාරේ දිට්ඨි සල්ලේ තියෙනවා. විඥාන ආහාර පාරේ මෝහ සල්ලේ තියෙනවා. ඉතින් ලොකුම එක හැටියට අපි විඥාණයට යටින් අන්න සල්ලතෝ කියලා ලකුණු කරලා තියෙනවා. විඥානේ සල්ලතෝ. ඒක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඊළඟට හයවෙනි කාරණයට පෙන්නනවා අගතෝ කියලා. අගතෝ කියලා කියන්නේ පීඩාගෙන දෙන දේ. ඒකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. දැන් බලන්න ඕගොල්ලෝ කාලා නැතුව වාගේ ඉන්නවනම් පැයක් දෙකක් නේද, දවස්ක් දෙකක් අන්න පීඩාගෙන දෙනවනේ. අනේ මට කන්න හම්බුන්නේ නැහැයි කියලා Tamanට දැනෙනවන්නේ. දැන් බලන්න අර මනෝමය කායෙන් ඉන්න කාලා නැයම වාගේ දුකයි. අන්න ඒක යටින් අපි ලකුණු කරගත්තා පීඩාගෙන දෙන දේ කියලා අගතෝ. මිසරි කියලා කියන්නේත් ඒක තමයි. ඉතින් කායිකෝ විතරක් නෙවෙයිනේ ඕගලන්ට පීඩාවක් තියෙන්නේ. කන්න හම්බුනේ නැත්නම් මානසිකවත් තියෙනවා. එහෙනම් දෝමනස්. ඒ දෙකටම හරියන්න තමයි මේ ඉරකින් යා කළා කායිකයි මානසිකයි. අන්න පීඩාගෙන දෙන දේ. ඊළඟට හත්වෙනි කාරණයට පෙන්නනවා ආබාධිතෝ කියලා. ආබාධිතයි කියන්නේ ඩිසේබල් නේද? දැන් බලන්න ඕගොල්ලන්ගේ කකුල එහෙම කපලා රෝද පුටුවක ඉන්නවනම් ඕගොල්ලෝ ඒ පාර ඉතින් මේ සෝක කරනවනේ. අනේ මට ඇවිද ගන්නවත් බෑයි කියලා. එහෙනම් මේ සෝකයට යටින් අපි ලකුණු කරලා තියෙනවා ආබාධිතෝ කියලා, ඩිසේබල් කියන එක. එතකොට ඒකත් දුක්ඛානුපස්සනාවට වැටෙනවා. අටවෙනි කාරණේට පෙන්නනවා පරතෝ කියලා. පරතෝ කියලා කියන්නේ අනිත්‍යය මත යැපෙනවා කියන එකයි. දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් මේ රූපතියන් දෙන්නා වූ ආහාර පාන මත යැපෙනවා කියන එක තියෙනවා. ඕගොල්ලෝ රස්සාව කරන ආයතනිය මත යැපෙනවා. ඕගොල්ලෝ විතරක් නෙමෙයි. අපි හිතමු බිලියනිය කෙනෙක් ඉන්නවා. එයාගේ ගෙදර බිලියන් ගාණක් සල්ලි ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ ලෝකේ සාගත කාලයක් එහෙම තියෙනවා නම් ඔය බිලියනෙට ඔය සල්ලි කන්න බෑනේ නේ. කැරපත්තකට නම් කන්න පුළුවන්. එතකොට මේ බිලියනෙයි අපි දෙගොල්ලොම යැපෙනවා ඔය කඩේ මුදලාලි මත. මුදලාලි වික්කේ නැත්තම් අපිට ගන්න දෙයක් නැහැ. ඉතින් ඔය වටිනාකම පේන්නේ ඔය පළක් අවස්ථාවල් තියෙනවනේ. දැන් හේටි වල earthquake එකක් ආවා. ඒ වෙලාවේ මිනිස්සු කඩ වහලා ගියා. ඉතින් අනිත්‍යයට කඩ කඩා ගන්න සිද්ධ වුණා. එතකොට අපි යැපෙනවා ඒ මුදලාලි මත. ඉතින් මුදලාලිට බඩු ගෙනත් දෙන්න උදව් උපකාර කරන කෙනෙක් ඉන්නවා. එයා තමයි ලොරි කාර්යය. එයා බඩු ගෙනත් දුන්නේ නැත්නම් අරයට විකුණන්න දෙයක් නැහැ. එහෙනම් අපි ලොරි කාර්යය මතත් යැපෙනවා. එතකොට ওই ලොරි කාර්යයට බඩු ගෙනත් දෙන්න උදව් උපකාර කරන තව එක්කෙනෙක් ඉන්නවා නේද? එයා තමයි ගොවියා. ගොවියා ගොවිතැන් කරේ නැත්නම් අරයට ගෙනත් දෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි ගොවියා මතත් යැපෙනවා. ඔය ගොවියා ගොවිතැන් කරනකොට එයාට උදව් උපකාර කරන තව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් උඩින් එන්නෝ, අනිත් එක්කෙනා යටින් එන්නවා. යට ඉන්නේ කවුද? පණුවා නේ. එහෙනම් අපි පණුවටත් යට. දැන් බලන්න අපි හිතන් හිටියේ අපි තමයි ලොක්කා. අපේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා. කාටවත් අතපය පාන්න නැතුව ජීවත් වෙනවායි කියනවා. නමුත් පණුවේ කේම නැත්තම් ඕගලන්ට ජීවත් වෙන්නත් බෑ. ඕගොල්ලෝ දන්න ඔය විද්‍යාඥයෝ හොයාගෙන යනවා. ඔය වෙන ග්‍රහලෝකවල ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒගොල්ලන්ට පේනවා මේ කුඩා සතෙක් ඉන්න ඕන. ඒකෙක් නැත්තම් ජීවත් වෙන්න බෑයි කියලා. ඒගොල්ලෝ හරියටම දන්නේ නැහැ කොයි සතාද ඉන්න ඕනි කියලා. තාම හොයනවා. ඒගොල්ලෝ දන්නවා හැබැයි කෙනෙක් ඉන්න ඕනේ කියන එක. එතකොට දැන් අපි මේ අපිට පේනවා මේ අපි පරතෝ කියන එක මේ විඥාන ආහාර පාරේ පරිදේවට යටින් අපි ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? විඥානේ මොකක් හරි මොකද්ද මත යැපෙනවා. මොකක් මතද යැපෙන්නේ? සංස්කාර මත. සංස්කාරපච්චා විඥානං අවබෝධ කරගන්නවා නම් ගැඹුරු ධර්මයක්. එතකොට ඕක වැටෙන්නේ අනත්තානුපස්සනාවට. ඊළඟට මේ පෙන්නන පළව කතෝ කියලා. ඔය සලායතන සංයුත්තේ චන්නවග්ගයේ තියෙන සූත්‍ර දේශනාවක්. පළෝක ධම්ම සූත්‍රය කියලා. එතකොට ඒ ආනන්ද හාමුදුරුව අහනෝ භාගතුන් වහන්සේ මේ පලෝක ධම්ම මොනවද පලෝක ධම්ම කියලා. තථාගතයන් වහන්සේ පවසනෝ ආනන්දේ මේ ඇහැ කියන්නේ පලෝක ධර්මයක්. කන කියන්නේ පලෝක ධර්මයක්. ඇහැ කන නාසය දිව ශරීරය මනසත් පලෝක ධර්මයක්. ඔය පලෝකයි කියලා කියන්නේ වඩුබාසුන් ඇහැ කියන්නේ මහත්ය මේ ලී පලිඳු වෙලා කියලා. දැන් ගලක් වුණත් අවුවේ තියලා තිබ්බොත් ඔය ඉරිතල්ලා සුදු පාට වෙලා එහෙම ඉන්නේ නේද? එතකොට දැන් ඕගලන්ට පේනවා මේ දැන් ඕගොල්ලෝ කණ්ණාඩි දානවා පස්සේ කණ්ණාඩි දැල්ලත් ඕක කරගන්න බැරි වෙනවා. එතකොට මේ ඇහැ කන නාසය වගේ දේවල් නම් ඉතින් ඒ පලින්දු වෙනවා කැඩෙනවා කියන ස්වභාවය පේනවා. ඔය බුදුහාමුදුරු පෙන්වන මනසත් කැඩෙනවා කියලා. Mind is intact, mind is not intact කියලා කියනවා. දැන් ඕගොල්ලෝ දන්නවා ඔය මේ පෙලක් අය වයසට ගිහිල්ලා සීදිවි හානි කරගන්න. අන්න එහෙම එක්කෙනෙක් සීදිවි හානි කරගන්න හදනකොට එයාගේ දරුවෝ මට කතා කරලා ඇහුවා ඇයි එහෙම කරගන්න හදන්නේ කියලා. ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවාම රහතන් වහන්සේ කිව්වා දරුවා එයාගේ මනස කැඩෙනවා කියලා. අන්න ඒක නිසා ඒක කරන්නේ කියලා. එයා මලාට පස්සේ ඒක එකතු වෙනවායි කියලා කිව්වා. දැන් කැඩෙනවා කියන්නේ බලන්න මෙතන මේසයක් තියෙනවා. දැන් මේක මේසයක් කියලා ඔයගොල්ලෝ දැනගන්නේ කොහොමද? ඕගොල්ලන්ගේ චිත්තයයි චෛතසිකයයි යම්කිසි ආකාරයකට එකඟ වෙන්න ඕනේ, එලයින් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් එයාට හිතන මට වැඩක් නැහැ, ඉඳලා මං එල්ලිලා මැරෙන්න ඕනි කියලා. ඉතින් අර කිව්වා වගේ මෙයා එල්ලිලා මළා. මැරලා ඉවරනායින් පස්සේ අර රාතන් වහන්සේ කිව්වා වගේම අරයාගේ සිත එකතු වුණා පව්. එයා මනෝමය කායෙන් හිටියා. මං එයාත් එක්ක කතා කරලත් තියෙනවා. එයාට ඕනලා තිබුණේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ පයිලට් කෙනෙක් වෙන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතනවා කවුරු හරි මලා නම් ඉතින් වැඩේ ඉවර තමයි. එල්ලිලා මලා නම් අපාය තමයි ගියේ කියලා නේ. ඒක එහෙම නෑ. ඔය අසනීප වලට එක කරගත්තා කියලා ඒ විදිහට සිද්ධ වෙන්නේ නෑ. එතකොට දැන් අපිට පේනවා මේ ඇහැයි කනයි නාසයි දිවයි ශරීරය කිව්වම පහයි. අපි වැඩි බර පැත්තට දාලා මේ උපාය යාසයට පල්ලෙහැයි පලෝකතෝ කියන එක ඩිස්ඉන්ටිග්‍රේටින් කියන එක ලියලා තියෙනවා. පලින්දු වෙලා කියලා සිංහලින් කියනවා. ඒක වැටෙන්නේ අනිච්චානුපස්සනාවට. ඊළඟට 10 වෙනි කාරණයට කියනවා ශුන්්‍යතෝ කියලා. ඒ ශුන්්‍යතෝ කියන එක අපි ඉගෙන ගන්නවා හෙට චූල ශුන්්‍යත සූත්‍රයත් එක්ක. ඒක ඉගෙන ගන්නකම් අපි උදාහරණයක් බලමු. දැන් ඕගලන්ට පේනවා ඕගලන්ගේ ඉස්සරහා පිට මෙතන මේ දෙතිස් කුණපයක් තියෙනවා. ඒකට නමක් දාලා තිනවා ලලිත් කියලා. එතකොට දැන් ඕගලන්ට අපි තව නමක් ගමු. සරත් කියලා ගමු. ඕගලන්ට පේනවා මේ කුණු ගොඩට මේ දෙතිස් කුණපයට කවුරුවත් සරත් කියලා කතා කරන්නේ නැහැ. එහෙමනම් මේ කුණු ගොඩ මේ දෙතිස් කුණපය සරත් කියන සංකල්පයෙන් ශුන්‍යයි. හරි නේද ඒක? ඒ බාර අපි ඔක වාක්‍යයක් හැටියට ලියන මේ කුණකොඩ මේ තෙතිස් කුණපය සරත් කියන සංකල්පෙන් ශුන්‍යයි. ලියලා ඉවිල්ලා අපි ওই සරත් කියන වචනිය කපලා දානව ලලිත් කියලා. දැන් කියවල බලන්න. මේ පොදිය මේ කුණකොඩ ලලිත් කියන සංකල්පෙන් ශුන්‍යයි. ඒකත් හරි නේද? සරත් කියන වචනෙට එකඟ වුණාන ලලිත් කියලා කියන්නේ වචනයක් නේ නේ. දැන් ඒ බාර ඔක ආපු වාක්‍යයක් හැට ලියන මේ පොදිය මේ ගුණකොඩ ලලිත් කියන සංකල්පෙන් ශුන්‍යයි. ඒ බාර ඔය ලලිත් කියන වචනිය කපලා දානවා මම කියලා. දැන් කියවල බලන්න. මේ පොදිය මේ ගුණකොඩ මම කියන සංකල්පෙන් ශුන්‍යයි. දැන් බලන්න පොඩි කාලේ අම්මා ඇඟිල්ල දික් කළා ලලිත් කියලා හරි කිව්වා. අම්මා කොයිලාවත් ඇඟිල්ල දික් කළා මම කියලා නම් කිව්වේ නැහැ. ඒක අදාගත්තේ අපි නේද? ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙන කොට මේකේ කොතනකවත් මේ මම කියලා ලේබල් එකක් කොහෙවත් ඇත්තේ නැහැ. එතකොට එහෙනම් ඒකෙන් ශුන්‍යයි කියලා පේනවා. අන්න ඕගලන්ට පේනවා මෙන්න මේ ඇරෝ එක තියෙනවා නේද? අන්න ඒ ඇරෝ එකෙන් හොඳ ලස්සන ධර්මයක් කියවෙන. බලන්න ඔන්න ඕගලන්ට බබාවාගේ රූපයක් තිබුණා ජාති. ඒක ජරාවටපත් වුණා. ව්‍යාධීටපත් වුණා. මරණයටපත් වෙනවා. මැරලා මනෝමය කායෙන් ඉන්න කාල නැහැ වගේ දුකයි. බබාවාගේ රූපයෙන් වෙන් වුණා ඒක නිසා අනිත්‍යයි. ඒතර පල්ලෙහාට යනකොට කියවෙනවා අනිත්‍යයි දුක්ඛයි. අරහට යනකොට කියවෙනවා ජාතියෙන් ජරාව විපරි නාමේ. එහෙනම් මේ ඇරෝ එකෙන් කියවෙනවා නේද අනිත්‍යන දුක්ඛන විපරි නාමයටපත් වෙනවා නම් මගේ යයි කියලා ගන්න වටිනවද? අන්න ඒක ලියාගන්න මේ ඇරෝ එකේ මේ උඩි මේ විදිහට ලියාගන්න. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙන සුළු නම් ඒ මගේ යයි ගැනීමට සුදුසුද? සූත්‍ර දේශනා සිය ගණනාවකට වඩා වැඩි. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනෝ මේ රූපය මේ පෙන්නලා මේක අනිත්‍යද කියලා අහනවා. හැම එකටම මේක හරියනවා. එතකොට ඒ පාර කියනවා අනිච්ඡම් පන්තේ. ඒ පාර ඊළඟට අහනෝ අනිත්‍ය නම් දුකද නැද්ද? දුක්ඛම් පන්තේ. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනෝ අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ යයි කියලා ගන්න වටිනවද? නොහේතම්පත් ඒ ගන්න වටින්නේ නැහැ. ඉතින් ඕගලන් හරි වාසනාවන්තයි මේ ඇරෝ එකෙන් මුළු කතාවම පේනවා. මේක හරියට උත්තරේ දුන්නා නම් ශුන්‍යතාවෙට එනවා. මේක එක වෙලාවක හතරෙනි ධානය, තව වෙලාවක හත්වෙනි ධානය, තව වෙලාවක ශුන්‍යතා චේතෝ විමුක්තිය. එතකොට දැන් ඉතින් අපි එක භාවනාවකුත් ඉගෙන ගත්තා. මේක තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. දැන් බලන්න මේ බබා වගේ රූපයෙන් වෙන් වෙලා ප්‍රියේ විප්පයෝගය. ඉතින් මේ જાති ශරීරය එකයි නේ තියෙන්නේ. ඉතින් මේක එකම ශරීරයෙන් වෙන් වුණා නම් ඉතුරු ඒවා ඔක්කොම අප්‍රියයි. අප්‍රියේ සම්පයෝග. එතකොට අප්‍රිය දේවල් කවුරුවත් ගන්නවද මගේ කියලා? නෑ නේද? ඒක නිසා අනත්ත. දැන් එහෙනම් 11 වෙනි කාරණේ අනත්තතෝ කියන එකට අපි ඇවිල්ලා තිනු 10ෙන් 11ට ඇවිල්ලා නේද? ඒක අනත්තානුපස්සනාවට වැටෙන. අර ශුන්‍යතාව කියන එකත් අනත්තානුපස්සනාවට වැටෙන. ඔය 11 වෙනි කාරණේ තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ආනිච්ච සප්පාය සූත්‍රයේ දේශනා කරනවා ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා කියලා. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට ඒක කොතනකවත් කිසිම එකක රූපයකවත් මොකකවත් මේ තමා කියලා අත්තා කියලා කතාවක් නැහැ නේද? එතකොට අන්නේ සංකල්පයෙන් ශුන්‍ය වෙනකොට අපිට අනත්තා කියන එක එනවා. උදාහරණයක් හැටියට කියනවා නම් ඔය තරුණ ළමයි කියනවා නේද පළක් කාලවට මම ගෙයක් හදනවා කියලා. රස්සාවක්වත් නැහැ. එහෙම කියන අය ඉන්නවා. ඉතින් යාළුවෙකුට ගවම යාළුවා ඔළුවත් වන්නලා යනවා. අවුරුදු දෙකකින් විතර ඇවිල්ලා අහන කෝගේ කියලා. අරයා ගඩොල් ගෙඩියක්වත් තියලා නැහැ. දැන් පෙන්වන්න දෙයක් තියෙනවද ගේ කියලා? නැහැ නේද? ගඩොලක් හරි තිබුණා නම් ඒකෙන් ප්‍රමාණ කරලා කියන්න පුළුවන් මේක තමයි මගේ ගේ කියලා. අරක තිබුණ නැත්තම් ඒකෙන් ප්‍රමාණ කරන්න බෑ නේද? එතකොට ඒකෙන් ශුන්‍ය වෙනකොට ඒක නිසාම අනත්තා කියන එක එනවා. දැන් අපි එහෙනම් කාරණා මේ 11ම ඉගෙන ගත්තා නේද? දැන් පළවෙනි භාවනාවත් ඉගෙන ගත්තා. දෙවෙනි භාවනාවකුත් තියෙනවා. අන්න ඒක සඳහා අපි සූත්‍රයක් භාවිතා කරනවා. ඒකට කියනවා පෙනපින්ඩම සූත්‍රය කියලා. ඒක ඕගොල්ලෝ ළඟ නැහැ. මේක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මහණෙනි යම්සේ ගංගා නදී මහත් පෙනපිඩක් කෙලවන්නේද? ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙනපිඩ දක්නේය, සිතන්නේය, නුවණින් පරීක්ෂා කරන්නේ. දකින සිතන නුවණින් පරීක්ෂා කරන ඔහුට එය හිස්සුවක් මසේ වැටෙන්නේ, බොල්ලුවක් මසේ වැටෙන්නේ, හර නැත්තක් මසේ වැටෙන්නේ. මහණෙනි කිම පෙනපිඩේ හරයක් වන්නේ? අර ගඟේ පෙනපාවි පාවි යනවනේ. නියපොත්තෙන් ගහුවත් ඕක කැඩිලා යනවන්නේ. ඕකේ අරටුවක් නැහැ. අන්න බුදුහාමුදුරුවෝ පෙන්වන මහන්නේ එසේම අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්මිකෝ බාහිරෝ ඕලාරිකෝ සූක්ෂ්මෝ හීනෝ ප්‍රනීතෝ යම්කිසි රූපයක් වේද දුරෝ වූ ළඟ වූ යම් රූපයක් වේද මහණයේ දකී සිතයි නුවණින් පරීක්ෂා කරයි. දකින සිතන නුවණින් පරීක්ෂා කරන ඔහුට එය හිස්සුවක්මසේ වැටේ, බොල්ලුවක්මසේ වැටේ, හර නැත්තක්මසේ වැටේ. මහණෙනි කිම රූපේ හරයක් වන්නේ? එතකොට දැන් බුදුහාමුදුරුවෝ මේ රූපය කියන එක වෙන පිටක උපමා කළා. නියපොත්තෙන් ගැහුවත් කැඩිලා යන එක. එහෙනම් මේ පළවෙනි කාරණේ තියෙනවනේ අනිච්චතෝ කියලා. එතන දකුණු පැත්තෙන් රූපය කියලා ලියලා වරහණක් ඇතුලේ වෙන පිටක් කියලා ලියාගන්න. එතකොට ඊළඟට දෙවිනියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි යම්සේ සරත් කල මහත් පොද ඇති වැස්ස වැස්නා කල්ලි දී දිබුල කටගන්නේත් වේද නැසෙන්නේත් වේද ඇස් ඇති පුරුෂයෙක් තෙල දිය බබුල දක්නෙය සිතන්නේ නෝණින් පුනපුනා පරීක්ෂා කරන්නේ දකින සිතන නෝණින් පරීක්ෂා කරන ඔහුට එය හිස්සුවක්මසේ වැටෙන්නේ බොල්ලුවක්මසේ වැටෙන්නේ හර නැත්තක්මසේ වැටෙන්නේ මහණනි කිම දියබුබුලේ හරයක් වන්නේ අර වැස්ස දවසට ඕගලන්ට පේනවා මෙහෙම වතුර නිකන් මෙහෙම එබිල යනවා නේද ෆ්ලෑෂ් වෙලා යන්නේ තව එකක් ආව ඒකත් නැති වෙලා ගියා අන්න බුදුහාමුදුරුවෝ වේදනාව කියන එක දියබුබුලකට උපමා කළා වේදනාව දියබුබුලක් නේද දැන් බලන්න අපි කිව්වා අර මනුස්ස ලෝකෙට එන එක්කෙනා නිකන් නෙමෙයි ආ එන්නේ ඉපදෙන්න තනකුත් ඕනි ඒ වගේම ආහාරත් ඕනේ. අර කාන්තාවගේ ස්පර්ශයකුත් බලාගෙන ඉන්නේ කියලා. ඉතින් එයාට ඒක හොඳට හම්බ වුණානේ නේද? එයාට අර කිරි, soft milk එකක් හම්බ වුණා. ආහාර වශයෙන් සම්පූර්ණයි. අම්මගේ තනබුඩුව මෙයාගේ කට ඇතුලේ. සූප් උරනවා වගේ සූතින් ඉෆෙක්ට් එකකුත් තිබුණා. සැප දෙකයි. තුන්වෙනුව අම්මගේ කය මෙයාගේ කයට ස්පර්ශ වෙනවා. එයාට හොඳට අම්මගේ උණුසුම ඔක්කොම දැනෙනවා නේද? සැප තුනයි. හතර වෙනුව අම්මා කරුණාවන්ත ඇස් දෙකකින් අර කිරිබොන ළමයා දිහා බලාගෙන ඉන්නවා. දැන් සැප හතරයි. ඊළඟට පස් වෙනුව අම්මා නැලවිලි ගීතයකුත් කියනවා. කනටත් හොඳයි. දැන් ඉතින් අවුරුදු දෙකක් විතර යනකොට මොකද වුනේ? අර දෙකක් විතර හම්බ වුණා. හතරක් විතර වෙනකොට අම්මා අන්න අලයි බතුයි අනලා බබා කණ්ඩේ ඉකුවා. ඉතින් මෙයාට නිකන් ලාවුළු ගාගෙන වාගේ නේද? හැමතැනම එයාට පේනවා සපතක් නැහැ කියලා. එයා බලනවා අම්මා ළඟට එන්න එතන ඉන්න විදිහක් නැහැ. නංගියෙක් මල්ලියෙක් ඉන්නේ. අවුරුදු හතරක් වෙනකොට ඒක නැති වුණා. 10ක් 12ක් වෙනකොට අම්මා වැඩි අතපත ගන්න. 20ක් වුණාම නැති වෙලා ගියා. දැන් බලන්න ඕගොල්ලෝ වයසට ගිහිල්ලා හැමතරලි වැටිලා තාමත් කෙඳිරි ගෑවෙන්නේ මොකක් කියලාද? අම්මෙක් කියලා. ඒ අම්මෙක් කියන වචනය තුල තියෙනවා පොඩි කාලේ ඕගලන්ට අර අම්මගෙන් ලැබුණා වූ ඒ ආදරය, උණුසුම, ආරක්ෂාව, අර සැප පහ. ඒක හම්බ වෙන්නේ නෑ. තරුණ කාලේ කවුරු හරි යන්තම් මෙහෙම ස්පර්ශ කළා යනවා. තත්පරින් 10න් එකට ඔක තියෙනවා. ඒක මතක තියාගෙන ඊට පස්සේ වයසට ගිහිල්ලා හැමතරලේ වැටලා ඕක පතනවා. ඒක හම්බ වෙන්නේ නෑ. ඒක නිසා ඔය ගෙවල් දොරවල් රණ්ඩු සරවල් හිටන් සිද්ධ වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ වේදනාව කියන එක ඉතාම කුඩා කාලයක් පවතින දිය බුබුලක් කියන එක පෙන්වනවා. එහෙමනම් ඕගලන්ට පේනවා මෙන්න මේ දෙවිනි කාරණේ තියෙන දුක්ඛතෝ කියලා. එතනින් දකුණු පැත්තෙන් ලියා ගන්න වේදනාව කියලා ලියලා වරහණක් ඇතුලේ දිය බුබුලක් කියලා දාගන්න. වේදනාව දිය බුබුල. ඊළඟට තුන්වෙනි කාරණේට තථාගතයන් වහන්සේ පවසනවා මහණෙනි යම්සේ ගිම්මාන කාලේ පැසළු මාස මධ්‍යාහනයේ මිරිඟු සැලේද ඇස්තති පුරුෂෙක් තෙල මිරිඟුව දක්නේය සිතන්නේ නුවණින් පරීක්ෂා කරන්නේ බලන සිතන නුවණින් පරීක්ෂා කරන ඔහුට ඒ හිස්සුවක්මසේ වැටෙන්නේ බොළුවක්මසේ වැටෙන්නේ හර නැත්තක්මසේ වැටෙන්නේ මහණෙනි කිම මිරිඟුවේ හරයක් වන්නේ අන්න අර මිනිස්සුයෙකුට පේනවා අර මිරිඟුවක් වතුර තියනවා වගේ පේන ඔප්ටිකල් ඉලූෂන් එකක් නේ. ගිල බැලුවාම එතන මොකක්වත් නැහැ. අන්න බුදුහාමුදුරෝ ඕක උපමා කළේ සංඥාවට. එහෙමනම් මේ රෝගතෝ කියලා තියෙන්නේ. එතනින් දකුණු පැත්තෙන් සංඥාව කියලා ලියලා වරහණක් ඇතුලේ මිරිඟුවක් කියලා දාගන්න. සංඥාව මිරිඟුවක්. එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා යම්සේ පුරුෂෙක් හරයෙන් ප්‍රයෝජන ඇති වී හරසොයුනේ හරසෙමි සැරිසරණුවේ තීනු කැටීරියක්ගෙන වනයේට පිවිසී නේද? ඒ ඇද නැති අලුත් නොහඩගත් බඩේ ඇති මහත් කෙසෙල් කඳක් දක්නේ. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේ. මුල සිඳ අග සිඳින්නේ. අග සිඳ පත් ඇටි ගලවන්නේ. ඒ පත්තටි ගලවනේ එලේද නොලබන්නේ හරකොයින්ද? ඇස්සති පුරුෂෙක් තෙල කෙසෙල් කඳ දක්නේ සිතන්නේ නෝණින් විමසන්නේ. දකින සිතන නෝණින් විමසන ඔහුට ඒ හිස්සුවක්මසේ වැටෙන්නේ. බොල්ලුවක්මසේ වැටෙන්නේ. හර නැත්තක්මසේ වැටෙන්නේ. කිම මහන්නේ කෙසෙල් කඳේ හරයක් වන්නේද? අන්න මිනිස්සෙක් අරටු හොයාගෙන යනවා. එයාට පේනවා මේ කෙහෙල් ගහක් තියෙන හොඳ. එයා උඩින් කපනවා යටින් කපනවා. ඊට පස්සේ පොත්ත ගලවනවා. පොත්ත ගලවෙන් පස්සේ ඇතුලේ තවත් මුරුදේ. ගලවගෙන ගලවගෙන ගියාම gati uttakma නෑ නිය. අන්න තථාගතයන් වහන්සේ මේක උපමා කළේ මේ සංස්කාරයේ කියන එකට. එහෙමනම් මෙතන මේ ගණ්ඩතෝ කියලා තියෙනවනේ හතරවෙනි කාරණේ. එතන එහා පැත්තෙන් සංස්කාරය කියලා ලියලා වරහණක් ඇතුලේ කෙසෙල් කඳක් කියලා දාගන්නවා. ඊළඟට පස්වෙනි කාරණයට පෙන්නනවා මහණෙනි යම්සේ ඉදුරුලියෙක්. ඒ කියන්නේ විද්‍යාකාරෙක්, මැජිෂියන් කෙනෙක්. එහෙම නැත්නම් එයාගේ අතවැස්සෙක්. සිව්මන්සලක මායාවක් දක්වන්නේද? ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නෙහි සිතන්නේ නුවණින් පරීක්ෂා කරන්නේ. දකින සිතන නුවණින් පරීක්ෂා කරන ඔහුට ඒ හිස්ුවක්මසේ වැටෙන්නේ. බොල්ලුවක්මසේ වැටෙන්නේ. හර නැත්තක්මසේ වැටෙන්නේ. කීම මහන්නේ මායාවේ හරයක් වන්නේ. අන්න හතරමං අද්දීක මිනිස්සෙක් මැජික් වෙන්නනු. ඇස් ඇති පුරුෂේ බැලුවාම පේනවා මෙයා කරන්නේ බොරුවක්. එතකොට විමසලා බැලුවාම ඒක දෙයක් නෑ. අන්න බුදුහාමුදුරුවෝ ඒක උපමා කළේ මේ විඥානීය කියන එක මායාවකට. එහෙමනම් මේ පස්වෙනි කාරණේ තින් සල්ලතෝ කියලා. අන්න එතනින් දකුණු පැත්තෙන් ලියාගන්න විඥානීය මායාවක් කියලා. එතකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා මහණෙනි මෙසේ දක්නා ශ්‍රුතවත් තාරේ ශාවකතෙමි රූපේද කලකිරේ වේදනාවේද කලකිරේ සංඥාවේද කලකිරේ සංස්කාරේද කලකිරේ විඥානේද කලකිරේ කලකිරෙන්නේ නොයලි නොයලීම හේතුවෙන් මිදෙන මිදුණු කල්ලි මිදුණයි කියලා දැනීම ඇති වෙනවා ජාති ශේවිය මංගමම සරවැස නිම කරලාදී මේ රහත් බව පින්සන් කිසුවක් නැතයි කියලා දැනගන්න. ඒ කියන්නේ මේක හරියට දැක්කනම් රහත් වෙනවා කියන එක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. එතකොට ඔය සංඥාව මෙරුවක් කියන එක මමත් දැක්ක සමාධියේ. ඕගලන්ට පේනවා මෙතන මේ වීදුරු බටයක් තියෙනවා. ගිද්දි ලෝභ, වේදනා, පරාමාස කාය ග්‍රන්ථ, සංස්කාර, ඉදන් සත්‍යාව නිවෙස් කාය ග්‍රන්ථ. ඕගොල්ලෝ දන්නවා මේ බටේ කැරකිනවා කියලා. කබලින්කාර ආහාරය රාග සල්ලේට ආපෝ කබලින්කා රාහටි එකෙන් අන රවුම. එතකොට මේක කැරකෙන. එහෙනම් දැන් බුදුහාමුදුරු කිව්වනේ රූපය කියන්නේ පෙන පෙඩක් කියලා. හරියට අර කාර් එකට පෙට්‍රල් දානවා වගේ අපි මේ ගිද්දි ලෝභයේ තියෙන තැනින් පෙන පෙඩක් දාමු. දාලා රාග සල්ලෙන් මේක කරකෝ. කැරකෙවහම මොකද වෙන්නේ? ওই පෙන පෙඩ බිඳිලා මේ වේදනාව හරියට එනකොට තිත්තිත් වගේ තියෙනවා. එතකොට සංඥාව හරියට එනකොට මිරිඟුවක් විතරයි තියෙන්නේ. සංස්කාර හරිය කිසි දෙයක් නැහැ. මේ පැත්තේ ඉන්නවා විඥාකාරය. විඥානේ නේද? එයා ඉඳන් කිනෝ අන්න දැක්කද? වම් පැත්තේ ඉඳන් දකුණට හරිය ලස්සන එකක් ආවා. අර මැද්දේ මිරිඟුවක් ඇති වුණානේ. දැන් එයා කරන්නේ මොකද්ද? මෝහ සල්ලෙන් අල්ල මේක කරකවනවා. කැරකෙව්වෙන් පස්සේ මේ පැත්තට ආපු ජල වාෂ්ප ටික අනිත් පැත්තට ගිහිල්ලා ආපහු පෙන පිටක් වාගේ එකක්ම හැදෙනවා. මොකද්ද මේ කිව්වේ? මේ දකුණට ආවා කියන්නේ මරණය. දැන් මලාට පස්සේ මෝහය නිසා අපි ආපහු නැවත උපද්දනවා කියන එක තියෙනවා. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ මිනිස්සේ ටෙනිස් ගගා ඉන්නකොට මැරලා වැටුණා. කැන්බරා වල මිනිස්සේ තරුණයෙක් කෙනෙක් දුවදුවා ඉන්නකොට මැරලා වැටුණා. ඕගොල්ලෝ දැකලා ඇති නේද? අපි හිතන් ඉන්නේ මේක මහා හයියට හයිට්ටියට තියනවා කියලා මෙහෙම හිතන්නේ රෙස්ලින් කරන කට්ටිය වගේ නේද? මේක නියපොත්තෙන් ගැහුවත් කැඩිලා යනවා. ඔය කියන්නේ බ්ලඩ් ක්ලොට්ස් කියයි නේද? හිටපු ගමන් මැරලා වැටෙනවා. එතකොට අර තමන්ගේ මානයක් තියෙනවානේ මේක නිකන් හයියක් හත්තියක් මිස්සු එහෙම හරි කැමතිනේ මට හයිය තියෙනවායි කියලා එහෙම කියන්නේ. අන්නේ මානේ පොඩ්ඩක් පැත්තකට දාන තවන්ට පේනවා නියපොත්තෙන් ගැහුවත් කැඩිලා යන එකක් කියලා. එහෙනම් මේකට පෙන පිට දාලා කරකෝල කියනවා. රූපය කියන්නේ පෙන පිට. වේදනාව කියන්නේ දිය බුබුලක්. සංඥාව කියන්නේ මෙරුව. සංස්කාරය කියන්නේ කෙසෙල් කඳා. විඥානීය කියන්නේ මායාව. එතකොට ඒක තමයි ඕගලන්ගේ දෙවිනි භාවනාව. ඒත් ඔය සංස්කාරයේ කෙසෙල් නැතක් කියලා කියන එක ඒකේ හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ කාට හරි කිව්වොත් මේ වැඩක් කරලා දෙන්න කියලා. ඕගලන්ට හිතන්න පුළුවන්ද ඕගලන්ට කැමති විදියට හරියටම අර පුද්ගලයා එක කරලා දෙවි කියලා. නෑ නේද? විශ්වාස කරන්න බෑනේ. ඕගොල්ලෝ නම් කයිවාරු ගහන මංකලානෝක හරියට කරනවා කියලා. දැන් ඕගොල්ලෝ කයිවාරු ගහනනේ ඕගලන්ට ආපහා දන්න පුළුවන් කියලා. එහෙම කයිවාරු ගහලා හැබැයි ආපහා දන්න ගියාම මොකද වෙන්නේ? පෙලක් වෙලාට තාච්චි ඇලෙනවා නේ. ඒ කියන්නේ තමන්ගේ සංස්කාරයවත් තමන්ට විශ්වාස කරන්න බෑ. දැන් ඉතින් ගන්නකො ඕක තමන්ගේ මව කුසට යන අවස්ථාවක අන්න තමන් අරක බලාගෙන ඉන්නවා. අර දෙන්න එකට ඉන්නවා කියන එක බලාගෙන ඉන්නවා. ඉතින් මතක තියාගන්න මලාට පස්සේ එතික්ස් නැහැ. අම්මා නැහැ, තාත්තා නැහැ, පොලිසිය නැහැ. හොඳ එක්ස්කියුස් එකකුත් තියෙනවා මම මේ බලාගෙන ඉන්නේ. මේ මව කුසට යන්නේ කියලා නේ. එහෙමම නෙමෙයි විනෝදෙට ඔබ බලාගෙන ඉන්නවා. එතකොට දැන් ඉතින් අන්න අර පුරුෂයා කාන්තාවගේ ශරීරයෙන් අයින් වෙච්ච ගම තමන් දකිනවා මේ කහපාටට යමක් අර ගර්භාෂයේ ඇස්සේ දැක්ක ගම විඥානය එකපාරට ගිහිලා අරකේ බැස ගන්න. තුස්නීම් භූතයි කිවි. අන්න ඒක හොඳට පේනවා ඕගොල්ලන්ට. තුන් ධර්මයේ කනුසසෙන් මොකද්ද? රූපයයි වේදනාවයි ජාතියයි. ඔන්නේ තුන් ධර්මයේ අනුසසින් භූත වුණා. එකපාරට අර මව කුසට ගිහිල්ලා හිර වුණා. දැන් ඉතින් කල්පනා කරනවා අප්පච්චි මම මේ අම්මගේ බලට එන්න නෙමෙයි හිටියේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේක ආසේ හිර වුණා නේ. දැන් ඉතින් මොකද්ද කල්පනාව? හොඳයි මං හොඳ ඇහක් හොඳ කනක් හදනවා කියලා හිතනවා. දැන් ඕගලන්ට ඇහක් තියෙනවානේ. ඊළඟ එකෙත් ඇහක් හදා ගන්න පුළුවන් වෙයිද? පොඩ්ඩක් හිතලා බලන්න රාප්ප වගේ තමයි. එක පාරක් හැදුවයි කියන එකකින් කියවෙන්නේ නැහැ ඊළඟ පාරක් කරන්න පුළුවන් වෙයි කියලා. ඔය අම්මට තාත්තට ඇස් තියෙනව එන ළමයාට ඇස් නැහැ නේද? තේනවද? ඇස් කන්න ආසාදී වගේ ඉන්ද්‍රියන් නැහැයි කියන එක තියෙනවා. හදා ගන්න බැරි වෙනවා. තමන්ගේ සංස්කාරයවත් තමන්ට විශ්වාස කරන්න බෑ, ට්‍රස්ට් කරන්න බෑ. ඒ කේල් බඩයක් වගේ සංස්කාරයෙන් හැදලා විඥානේ පරතෝ. ඒක විශ්වාස කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. එතකොට මේක අවබෝධ කරගන්න නම් හොඳ ගැඹුරු මේ භාවනාවක්. එතකොට ඊළඟට දැන් අපි තුන්වෙනි භාවනාවකුත් තියෙනවා. ඒ තුන්වෙනි භාවනාවට කරන්නේ මේ අනත්තතෝ කියන තැනට එන හැම පාරක්ම බලමු. දැන් බලන්න මෙතන මේ සංඥාව මෙරුවක් කියලා කිව්වා නේ. දැන් හිතන්නකො ඔයගොල්ලෝ මේ කන්දක් දිගේ යන වතුර බෝතලයක් එහෙම අරගෙන. ඉතින් භාගයක් දුර යනකොට ඔයගොල්ලන්ගේ වතුර එහෙම අවසන් වෙනවා. දැන් හරියට තිබහයි. ඉතින් ඒ පාර දැන් ඉතින් අර වතුර තියෙනවා වගේ කොහේ හරි පේනවා. ඉතින් තමන් එතෙන්ට යනවා ඇවිදගෙන මහන්සි වෙලා යනවා. ගියාට පස්සේ එතන වතුර නෙමෙයි තිබිලා තියෙන්නේ මිරිඟුවක්. දැන් ඕගොල්ලෝ ශෝක කරනවා නේද? එතකොට එහෙමනම් මෙතන මේ හත්වෙනි කාරණේ තියෙන්නේ. ආන්නේ ආබාධිතෝ කියලා එතනින් දකුණු පැත්තෙන් ලියා ගන්න ශෝක කරන සංඥාව කියලා. ශෝක කරන සංඥාව. එතකොට ওই ශෝක කරන සංඥාව කවුරුවත් ගන්නවද මගේ කියලා? නෑ නේද? ගන්න දෙයක් නෑ නේ. වතුර නෙමෙයි නේ හම්බුනේ, මිරිඟුවක් නේ. ඉතින් ඒක නිසා අනත්තා. දැන් එහෙනම් පේනවද 3න් 7ට 7න් 11ට සම්බන්ධ වෙනවා නේ. එතකොට ඉතින් මේ අනත්තතෝ කියලා දෙන අපි කියන්නේ මේ සංඥාවනේ. ඒකින් අපි මේක යටින් ලියාගමු සංඥාවයි කියලා අමතක වෙන නිසා. එතකොට දැන් අපි පාරවල් දෙකකින් මෙතෙන්ට ආවා නේද? මොකද්ද? එකක් ආව ශුන්්‍යතාවෙන් අනත්තතාවයට. එතකොට සංඥාව මිරිඟුවක් හොයාගෙන ගියා, ශෝක කරන සංඥාව මගේ කියලා ගන්නේ නැහැ. ඒක නිසා අනත්තා. තවත් පාරක් පේනවා. ඔයගලන්ට පේනවා මේ ජරා දෝමනස්ස ස්පර්ශ වෙමින් අප්‍රිය සංපයෝගය කියන එක. එතකොට කවුරුවත් ජරා දෝමනස්ස මගේ කියලා ගන්නේ නැහැ නේ. ඒක නිසා අනත්තා. එතකොට එනම් පාරවල් තුනක්ම පේනවා. දැන් අපි කිව්වා නේද මේ ශුන්්‍යතාවයට එන එක අනිත්‍ය නම් දුක නම් කියලා ගත්තාම මේක එක වෙලාවක හතරෙනි ධානය, තව වෙලාවක හත්වෙනි ධානය, තව වෙලාවක ශුන්්‍යතා චේතෝ විමුක්තිය කියලා. ඒක වෙන්නේ කොහොමද? මොන අවබෝධයෙන්ද මෙතෙන්ට එන්නේ කියන එක. දැන් බලන්න මෙතන මේ දෝමනස්සය කියන්නේ වේදනාවක් නේ. ඒ වේදනාව මගේ කියලා ගන්නෙ නැත්තම් අන්න හත්වෙනි ධානය. මේ අවබෝධයේ සහගත ශුන්්‍යතාවට ආවනම් හත්වෙනි ධානය. ඊළඟට මේ සංඥාව මගේ කියලා ගන්නෙ නැත්තම් ශුන්්‍යතා චේතෝ විමුක්තිය. එතකොට මේ අවබෝධයේ සහගතව 3 7 11 කියන අවබෝධයේ සහගතව ශුන්්‍යතාවට ආවනම් අන්න එහෙමනම් Tamanට ශුන්්‍යතා චේතෝ විමුක්තිය ඇති වෙනවා. ඉතින් මේක තව චුට්ටක් බලන්න පුළුවන්. දැන් බලන්න මෙතන මේ ශුන්්‍යතාව කියන දන 10 වෙනි කාරණේ අපි කියන්නේ වේදනාව කියලා. එතකොට එහෙමනම් මේ වේදනාව කියලා ලියලා වරහණක් ඇතුලේ අනත්තා කියලා ලියා ගන්න. වේදනාව අනත්තා. දැන් බලන්න වේදනාව දෙආකාරයකට බලනවා නේද? එක වෙලාවක අපි දුක්ඛතෝ කියනකොට වේදනාව දුකයි කියලා බැලුවා. ඊළඟට ශුන්්‍යතාවේ 10 වෙනි කාරණේදී අනත්තා කියලා බැලීමක් තියෙනවා. දැන් ආපහු අපිට තවත් එකක් ලියාගත්ත හැකි. දැන් බලන්න මෙතන මේ 8 වෙනි කාරණේ පරතෝ කියන්නේ. ඒක වැටෙන අනත්තානුපස්සනාවටනේ. ඉතින් අමතක වෙන නිසා අපි වරහණක් ඇතුලේ අනත්තා කියලා ලියාගමු. ඊළඟට ආපහු මේ 9 වෙනි කාරණේ. මේ පලෝකතෝ කියලා කියන්නේ මෙතන රූපයනේ නේද? එහෙමනම් අපි මේ පලෝකතෝ කියන තැනින් යටින් රූපය කියලා ලියලා වරහණක් ඇතුලේ අනිත්‍යයි කියලා දාමු. මේක අනිච්චානුපස්සනාවට වැටෙන නිසා. එතකොට එහෙමනම් දැන් ওই ඔක්කොම කාරණා බලන එක තමයි ඒ අවසාන භාවනාවේ තියෙන තුන්වෙනි භාවනාව. ඒ ඉතුරු ඒවත් එක්ක බලන්න පුළුවන්. ඉතින් මේ ඉස්සර මේ වගේ වැඩසටහන් කළාම අද වාගේ පුද්ගලයන් ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. ඉතින් ඒ කාලේ රහතන් වහන්සේගෙන් අහුවාම රහතන් වහන්සේ කමඨහනක් දෙන්නේ. එක පුද්ගලයෙකුට කිව්වා මේක සති 7ක් භාවනා කරන්න කියලා. එයා භාවනා කරන්න ඉස්සර රහතන් වහන්සේ මට එයාගේ මනස පෙන්වුවා. මේ පරාමාස කාය ග්‍රන්ථියට යටින් මේ තික්කොට තිබුණ දොරපොල්ල. ඊට පස්සේ මේ සති 7ක් කළාට පස්සේ ආපහු රහතන් වහන්සේ පෙන්වුවා මේක තුනිය වෙලා ගිහිල්ලා තිබුණා. වෙන සූත්‍රකින් එක කැඩලා ගියා. ඔය තථාගතයන් වහන්සේගෙන් කවුරු හරි කමඨහනක් ඉල්ලුවාම බුදුහාමුදුරුවෝ ඒ පුද්ගලයාගේ මනස බලනවා. බැලුවාම දොරපොල්ල තියෙන තැන දැකලා බුදුහාමුදුරුවෝ ওই සූත්‍රය දේශනා කරන්නේ ඒ දොරපොල්ල කඩන්න. ඔය හැම සූත්‍රයක්ම ওই දොරපොල්ලට ගහන එක. ඔය දොරපොල්ල ඔතනම නෙමෙයි තියෙන්නේ. පෙලක් අයගේ තියෙනවා මෙහෙම V shape එකට එන අය ඉන්නවා. කබලින්කාර ආහාරය මෙහෙම පල්ලෙහාට බැස්සා. මනෝ සංචේතනාවට ගියා. W අකුර වගේ පල්ලෙහාට ගිහිල්ලා ආපහු විඥාණයෙන් පල්ලෙහාට බහිනා ඉන්නවා. ඔය අහිංසක චරිතවල උඩින් එනවා. කබලින්කාර ආහාර සංඥා චේතනා විඥාන L shape එකට බහිනා ඉන්නවා. ඉතින් දැන් ඕක ඔය දොරපොල්ල තියෙන තැන බලලා තමයි බුදුහාමුදුරු සූත්‍රය දෙන්නේ. ඉතින් හොඳ උදාහරණයක් තමයි ඔය භවතණ්හා පුරිකොටිම සූත්‍රය. බුදුහාමුදුරු පෙන්නනෝ මහණෙනි මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ පංච නීවරණ නිසායි කියලා. දැන් බලන්න ප්‍රඥාව නැතුව මෙතන අවිද්‍යාව තිබුණා නම් පංච නීවරණ කාමච්ඡන්දේ තියෙන්නේ මෙතෙන්ට. දැන් මොකද්ද ඒ කලේ? මේ අවිද්‍යාව ඇති වෙන්නේ පංච නීවරණ. වෙනවද මේ දොරපොල්ල හරහා එකපාරක් ගියා. දැන් මේ බිත්තියක් කඩන්න ඕන නම් ඕගොල්ලෝ මේ පැත්තෙන් ගහනවා, එහා පැත්තෙන් ගහනවා, උඩින් ගහනවා නේ. අන්න ඒ වගේ එකපාරක් ගැහුවා. ආපහු කියනවා පංච නීවරණ ඇති වෙන්නේ ත්‍රිවිධ දුෂ්චරිතය නිසා. දැන් මුසාවාද එහෙම තියෙන්නේ දකුණු පැත්තේ නේ. අන්න තව පාරක් ගැහුවා. ආයෙත් කියනවා මේ ත්‍රිවිධ දුෂ්චරිතයන් ඇති වෙන්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. දැන් ඉන්ද්‍රිය සංවරයත් වම් පැත්තේ නේ, අසංවරයත් එතෙන් තමයි. අන්න තව පාරක් ගැහුවා. ඔය විදිහට මේ සූත්‍ර දේශනාවේ ගහගෙන ගහගෙන යනවා. ඒක කැඩිලා යනවා. ඒ වගේ තමයි මේ සූත්‍රය තුන් පාරක් ගහනවා. දැන් බලන්න ওই වේදනාව සඳහා තමයි අපි චිත්ත සංස්කාර හදන්නේ. එතකොට දැන් හදන්න ඉස්සෙල්ලා කියනවා මේක මගේ නෙමෙයි කියලා. ඒ කියන්නේ හරියට ඕගලන්ගේ ගෙදරක් හදන්න මේ ලී යකඩ සිමෙන්ති ගඩොල් ඒවා ගෙනත් තියෙනවා. මෙයා ඉදන් කියන මේකක්වත් මගේ නෙමෙයි කියලා. අනත්තම් 10 වෙනි කාරණේ. හදාගෙන යන්නේ සංඥාවෙන්. අන්න 11ට ආවම කියනවා අනත්තා මගේ නෙමෙයි. හදන්නේ විඥානිය. හැදුවට පස්සේ කියන 8 වෙනි කාරණේදී අනත්තා. එතකොට අර තුන් පාරක් ගැහුවා වාගේ. එතකොට මේක කැඩිලා. ඉතින් මේක කළාම ඇති වෙන දේවල් තමයි මේ උඩින් ලකුණු කරලා තියෙන්නේ. ප්‍රඥා, ශ්‍රද්ධා, හිරි, ඕතප්ප, විරිය, සතිය කියන එක. මේකට කියනවා ඕල් ඩයග්‍රෑම් එක කියලා, සියල්ලයි කියන එක. එතකොට මේකේ කොහොමද භාවනා කරන්නේ? භාවනා තුනක් කිව්වා. පළවෙනියට බලන්නේ මොකද්ද? මෙන්න මේ ඇරෝ එක නේද? කොහොමද ඒක බලන්නේ? ඔන්න ඕගලන්ට බබා වාගේ රූපයක් තිබුණා, ජාතිය. ඒක ජරාවටපත් උනා, ව්‍යාධීටපත් උනා, මරණයට පත් වුණා. මැරලා මනෝමය කායෙන් ඉන්නෝ කාරණය වාගේ දුකයි. බබා වාගේ රූපයෙන් වෙන් වුණා, ඒක නිසා අනිත්‍යයි. ඒතකොට පල්ලෙහාට යනකොට අපි කියනවා අනිත්‍යයි දුක්ඛයි. දැන් මෙතනින් හරහාට යනකොට ජාතිය ජරාව විපරි නාමය. ඉතින් අපි මෙතනින් ලියාගත්තා අනිත්‍ය නම් දුක නම් විපරි නාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. හරියට උත්තරේ දුන්නා නම් ශුන්්‍යතාවට එනවා. ඒක වෙලාවක හතරෙනි ධානය, තව වෙලාවකට හත්වෙනි ධානය, තව වෙලාවකට ශුන්්‍යතා චේතෝ විමුක්තිය. ඒක තමයි පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාවට කරන්නේ මේ බටේට දානවා, මේ කැරකෙන දඟරයක්නේ වෙන පිටක් දානවා. දාලා අයියෙන් කරකවනවා. වේදනාව ළඟට එනකොට මේක තිත්තිත් වාගේ වීදුරු බටේ තියෙනවා. සංඥාව ළඟට එනකොට මිරිඟුවක් විතරයි. සංස්කාර හරියේ කිසි දෙයක් නැහැ. මේ පැත්තේ ඉන්නවා මැජික් කාර්යය. එයා ඉඳන් කියනවා අන්න දැක්කද? වම් පැත්තේ ඉඳන් හරිය ලස්සනට එකක් මෙතෙන්ට ආවර මිරිඟුවක් ඇති වුණානේ. එයා ඒ පාර මෝහසල්ලෙන් අල්ලා කරකවනවා. එතකොට මේ පැත්තට ආපු ජල වාෂ්ප ටික ගිහිල්ලා ආපහු පෙන පිටක් වාගේ එකක්ම හැදෙනවා. මේ පැත්තට ආවා කියන්නේ මරණේ, ආපහු ඇරියා කියන්නේ අර මෝහය සල්ලෙන් කරකෝලා අපි පෙන පිටක් වාගේම ශරීරයක් හදාගත්තා. මං කිව්වේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සේ ටෙනිස් ගගා ඉන්නකොට මැරලා වැටෙනවා. කැන්බරා වල මිනිස්සේ දුවනකොට තරුණෙක් කෙනෙක් මැරලා වැටෙනවා. අපි හිතන් ඉන්නේ මේක හයිය හත්තිය තියෙන හොඳ දෙයක් කියලා නේද? හරි කැමතිනි කියන්නේ හයිය හත්තිය තියෙනවායි කියලා. මසල් සේම් පෙන්වන්නේ මිනිසු නේද? ඉතින් මේක කොයි වෙලාවෙද නෑ නියපොත්තෙන් ගැහුවත් කඩාගෙන වැටෙනවා. පෙන පිටක් වාගේ දෙයක්. එවනම් මේක දාලා කරකෝල කියනවා. රූපය කියන්නේ පෙන පිටක්. වේදනාව කියන්නේ දියබුලක්. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංස්කාරය කියන්නේ කෙහෙල් බඩයක්. විඥානය කියන්නේ මායාවක් කියලා බලනවා. ඒක තමයි දෙවෙනි භාවනාව. ඉතින් අපි කොහොමද සංස්කාරයේ කෙහෙල් බඩයක් කියන එක අර මව කුසට යන අවස්ථාව ඒකේ හොඳට සිහි කරලා බලන්න. රස කරන්න බෑ යාව. දැන් භාවනා දෙකයි. තුන්වෙනි භාවනාවට කරන්නේ මේ අනත්තතෝ කියන තැනට එන හැම පාරක්ම බලනවා. මේ 10න් අපි 11ට ඇවිල්ලා ඉන්නවා. දැන් ඊළඟට බලනවා සංඥාව මිරිඟුවක්. හොයාගෙන ගියා වතුර නෙමෙයි හම්බුනේ ශෝක කරන සංඥාව. ශෝක කරන සංඥාව මගේ කියලා ගන්න ඒක නිසා අනත්තා. ජරා දෝමනස්ස ස්පර්ශ වේන් අප්‍රිය සංපයෝග. කවුරුත් මේ ජරා දෝමනස්ස මගේ කියලා ගන්නෙ නෑ. ඒක නිසා ආපහු අනත්තා. එතකොට තුන් පැත්තකින්ම අපි ඇවිල්ලා තියෙනවා අනත්තා කියන එකට. ඉතින් මෙතන 10 වෙනි කාරණේ වේදනාව අනත්තා කියන එකයි. ඊට පස්සේ මෙතන විඥාණය පරතෝ නේද? විඥාණය මොකක් හරි මත යැපෙනව නේද? මොකක් මතද? සංස්කාර මත යැපෙන්නේ. කේල් බඩයක් වාගේ සංස්කාරයක් මත තමයි මේ විඥාණය ලැබෙන්නේ යැපෙන්නේ. ඉතින් ඒක අවබෝධ කරගන්න ඕන නම් ඉහළ පුරුක පටිච්ච සම්පාද. ඉතින් රූපේ අනිත්‍යයි කියන එකත් එක්ක කාරණා ඔක්කොම සම්පූර්ණ වෙනවා. හොඳයි, ඒකයි කරන්න තියෙන භාවනාව.